ගරු නිපුණ රණවක මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඔයර් ප්ලීස් ගරු මද්‍ර විතානගේ මන්ත්‍රීතුමා මුලැසින පෙමිනේ.
අරු මූලාසනයේ සිට මන්ත්‍රීතුමනි ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මෙම කාලය මාහට ලබා දීම සම්බන්ධයෙන්. අපාද විවාදයට ගැනෙන්නේ නිදහසෙන් පසු ගත වූ අවුරුදු 75ක කාලය තුළ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබූ 78 වෙනි අයවැය කතාව පිළිබඳවයි. ගත වූ අවුරුදු 75ක වසරක ඉතිහාසය තුළ අප රට දේශපාලන වශයෙන් විවිධ දේශපාලන සමාජ සංසිද්ධි රාශියකට මුහුණ දෙමින් දුෂ්කරතා මැද ආපු ගමනක් තමයි අවුරුදු 75ක කාලය තුළ තියෙන්නේ. මෙම අයවැය සංවාදයේදී ඉතිහාසය අමතක කරලා අනාගතය ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. 1948 බ්‍රිතාන්‍ය යටත් විජිතභාවයෙන් නිදහස් වූ පසු අවුරුදු 5ක් ගත වන 1952 දී ඇතිවන හරතාලයත් එක්ක ඒ වෙලාවේ කැබිනට් එකට පවා රැස් වෙන්න සිදු වෙන්නේ මහමුදේ තිබුණු නිව් සවුත්ලන් නෞකාවේ. ඒ හරතාලයත් එක්ක මේ රටේ අගමැතිතුමාට මුදල් ඇමැතිතුමා ඇතුළු සියලු දෙනාට ඉල්ලාස් වෙන්න සිදු වෙලා මේ රට තුල නිදාසයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි දේශපාලන අස්ථාවරභාවය ඇති වෙනවා. ඉන්පසු 1959 දී මේ රටේ අගමැතිවරයව ඝාතනය කරනවා. ඉන්පසු 1964 දී ඉල්ලීම් 21ක් මුල් කොටගෙන උද්ඝෝෂණය ඉස්සරහට දාලා මේ රට අස්ථාවර කරමින් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පෙරලා දානවා. 1971 අප්‍රේල්වල ඇති වුණු ඒ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හරහා මේ රටේ ආණ්ඩුව අස්ථාවර කරන්න උත්සාහයක් ගන්නවා. ඒ හරහා තරුණ තරුණියෝ 20,000ක් විතර මේ රටට අහිමි වෙනවා. 1977 දී මෙරට ආර්ථික ක්‍රමවේදය එක රැයකින් උඩු යටිකුරු කරමින් විවෘත ආර්ථිකය හඳුන්වලා දෙනවා. විවෘතක ආර්ථික ප්‍රතිපත්තිය මගින් අප රට ක්‍රමිකව විකාශනය වෙමින් තිබූ ආර්ථික සමාජ සහ සංස්කෘතික ගමන් මඟ වෙනස් කරමින් ජනතාවගේ ආකල්ප චින්තනය වෙනස් කරමින් ලද දෙයින් සතුටු වෙන අද අයවැය කතාවේදී බව ජනාධිපතිතුමත් ප්‍රකාශ කරමින් අයවැය අතර තියෙන ජාතියක් විදිහට අපි වරද්දගත්ත ආදායමට වඩා වියදම් කරන්න පටන් ගන්නවා. අදී පරිභෝජන රටාවක් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් කරහා මේ රට තුළ විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක ඇති වෙනවා. ඒ වෙලාවේදී ඉතිහාසය ගැන සිතන්නේ නැතුව නිසි කළමනාකරණයක් නැතුව විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමත් එක්ක මේ රටේ මුළු ජන සමාජයත් සමාජ හරපද්ධතිය තියෙනුත් වෙනස් කරමින් විකෘති ආර්ථික ස්වභාවයක් අද වේදී ඇති වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉන්පසුව 70 දශකයේදී එල්ටීටී ශස්තවාදය 2009 වසර දෙක අවුරුදු 30ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ රට මුළු මේ රටම අස්ථාවර කිරීමට කටයුතු කරනවා. උතුරේ දකුණේ ජන සමාජය විනාශ වෙන්න පටන් ගන්නවා. මේ රටේ භූමියෙන් 3/1ක් මුහුදෙන් 3/2ක් මේ රටේ ආර්ථික ක්‍රමවේදයට ලබා ගන්න බැරිව මේ රටට අවුරුදු 30ක් අහිමි කරවනවා. උතුරේ එල්ටීටී ශස්තවාදය සමගින් 88-89 දකුණේ ඇතිවන භීෂණයක් නිසා මේ රට තවත් අස්ථාවර බවට පත් වෙනවා. උතුරේ බෝම්බ පුපුරද්දී දකුණේ ට්‍රාන්ස්ෆෝමර් පුපුරන්න පටන් ගන්නවා. මේ රටේ සංවර්ධනයේ දශ ගණනක් ආපස්සට ඇදිලා යනවා. මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් 1992 මැයි මාසේ පළවෙනිදා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාව ශස්තවාදීන් විසින් ඝාතනය කරනවා. ඊට පස්සේ ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකෙක්ව ගාමිණී දිසානායක මැතිතුමා බෝම්බ ගහලා ඝාතනය කරනවා. 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට බෝම්බ ගහලා එතුමියට ඇසක් පවා අහිමි වෙන තැනකට මේ රටේ අස්ථාවරභාවය හේතු වෙලා තිබුණා. මේ සියලු කාරණා වලට මුහුණ දෙද්දී 2004 මේ රටට සුනාමි ව්‍යසනයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් එක්කම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට පත් වෙච්ච ඒ කාල සීමාව තුළ අපි මැතිවරණ පවා අපිට කරන්න සිදු වුණේ කොරෝනා වසංගතයත් එක්ක. ලෝකයේම මුහුණ දීපු ඒ ශතවර්ෂයකට පමණ කාලයක් තුළ මේ ලෝකයේ ඇතිවෙච්ච විශාලතම ව්‍යසනයට මේ රටට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ මොහොතේ අපි මේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට හේතු ගැන කතා කරද්දී මම විශ්වාස කරනවා මේ ඉතිහාසය ගැන අමතක කරලා අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ කියලා. 2022 දී ඇති වූ ආර්ථික අර්බුදය සමග රටේ විශාල දේශපාලන වෙනස්කම් රාශියක් සිදු වෙනවා. අපි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වෙලාවේදී කොරෝනා වසංගතයේදී පවා මේ රටේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය ගැන අමතක කරලා ආර්ථිකය ගැන ආර්ථිකය ආරක්ෂාව කිරීම සඳහා ජනතාව ගැන අමතක කරලා තීන්දුව తీන ගණිති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතනින් එහාට ගිහිල්ලා මේ රටේ මිනිසුන් ආරක්ෂා කරන්න මිනිසුන්ගේ ජීවිත බේර ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ගොඩනගනවා. අපි අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට මන්ත්‍රීවරු විදියට පත් වෙලා තිබ්බේ මහජන දින කරන්නවත් දේශපාලන කටයුතු කරන්න නෙමෙයි, අපිට තිබ්බේ කොරෝනා වසංගතයෙන් ජනතාව මුහුණ දීමට බේර ගැනීමට අවශ්‍ය ඉන්ජෙක්ෂන් ටික ගන්න තමයි මන්ත්‍රීවරු විදියට තිබ්බේ. මම විශ්වාස කරනවා ඒ දේ ආණ්ඩුවක් විදියට අපි නිවැරදිව සිදු කළා. හැබැයි ආර්ථික අර්බුදයත් එක්ක ඒ ඇතිවෙච්ච තත්ත්වයේදී අපි දේශපාලන තීන්දුව රාශියක් ගන්නවා. ඉතින් ඒ තීන්දුව රාශියත් එක්ක මේ රටට අද අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා නිවැරදි කියවීමක් එක්ක. විශේෂයෙන්ම අද කවුරු හරි උත්සාහ ගන්නවා නම් මේ අවුරුදු ගණනක් මේ රටේ තිබ්බ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය, මේ රටේ තියෙන දූෂණය, නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීම, මේ සියල්ල මේ අවුරුදු දෙකේ වුණු කාරණා විදියට. මොකද මේ සියල්ල රටක ආර්ථිකයට බලපාන කාරණා. හැබැයි කවුරු හරි හදනවා නම් ඒ කියවීම මේ අවුරුදු දෙක ඇතුලේ මේ රටේ ඇතිවෙච්ච කාරණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක සාධාරණ චෝදනාවක් කියලා. ඉතින් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ ආර්ථික අර්බුදයක් එක්ක විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදියට මේ 225ටම වගකීමක් තියෙනවා මේ අර්බුදයෙන් පස්සේ මේ රට ගොඩ ගන්න ආකාරය පිළිබඳ නිවැරදි කියවීමක් ගොඩනගා ගන්න. ඉතින් ඒ සඳහා මේ අයවැයෙන් ඔබට ගිහිල්ලා අපිට වැඩ පිළිවෙලක් ගොඩ නගා ගන්න වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ කවුරු කිව්වත්. හැමෝම කියන්නේ 225ම එකතු වෙලා පක්ෂපාත ભેදයකින් තොරව මේ රට ගොඩ ගන්න ඕනේ කියලා. ඉතින් මම තරුණයෙක් විදිහට විශ්වාස කරන්නේ නැහැ මේ රටේ ඒ දේ කවදාවත් සිදුවේ කියලා. අවුරුදු 30ක් තිබ්බ යුද්ධේ ඉවර කරන්න එකතු වෙච්ච නැති රටේ මම විශ්වාස කරන්නේ නැහැ මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ මේ සියලු දෙනා එකතු වෙලා කටයුතු කරයි කියලා. ඉතින් අපිට වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ ඩොලර් හොයන වැඩපිළිවෙලක් ගැන. එතකොට ඩොලර් හොයන්න තියෙන අවස්ථා මේ රට තුල තියෙන අවස්ථා ගැන අපි හොයලා බැලුවම මේ රටේ ඒ ස්ථානයත් එක්ක මේ රටේ ගුවන් සේවා අති මධ්‍යස්ථානයක් කිරීමේ හැකියාව තියෙනවා. මේ රටේ නාවික ශේෂ්ත්‍රයෙන් මධ්‍යස්ථානයක් කිරීමේ රැකියාව උත්පාදනය කිරීමේ ඩොලර් ඉපීමේ හැකියාවක් තියෙනවා. එතනින් එහාට ගිහිලා සංචාර කර්මාන්තය, එතනින් එහාට ගියපු අධ්‍යාපන ශ්‍රේෂ්ඨවල විශාල අවස්ථා තියෙනවා මේ රටේ ඩොලර් රුපියන්. හැබැයි දැන් ණය ගැනීම ගැන කතා කරනවා. මේ ඔක්කොම ණය අරගෙන හදපුවා 2015 වෙනකම් බැලුවම මේ රටේ ශතවර්ෂයක ඉස්සරහට ඩොලර් උපයන්න ඕන මර්මස්ථාන ටික, ඩොලර් උපයන්න ඕන යටිතල පහසුකම් ටික
මන්ත්‍රීවරයා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
කාලෙදී නිර්මාණය වෙලා තියෙනවා. වරායවල් වෙන්න පුළුවන්, ගුවන් තොටුපළවල් වෙන්න පුළුවන්, අධිවේගී මාර්ග ටික වෙන්න පුළුවන්. හැබැයි රටක් විදියට 2015 පස්සේ ගත්ත ක්‍රියාමාර්ගත් එක ඩොලර් හොයන්නේ නැතුව ගුවන් තොටුපළවල් වල වී ගබඩා කරා කියලා ඩොලර් උත්පාදනය කරන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි සිංගප්පූරුව ගැන කතා කරනවා, අපි මැලේසියාව ගැන කතා කරනවා, ඒ රටවල එතනට ආපු හැටි ගැන අපි කතා කරනවා. හැබැයි මැලේසියාව සිංගප්පූරුව ඒවා 1959 දී ලී ක්වාන් යූ වගමැතිතුමා රට බාරගෙන අවුරුදු 42ක් එක දිගට රට පාලනය කළා තමයි ওই තැනට රටක් ගොඩනගා ගන්න හැකියුනේ. මැලේසියාව බැලුවත් එහෙම. අද අප්‍රිකානු රටවල් කෙන්යාව වෙන්න පුළුවන්, නයිජීරියාව වෙන්න පුළුවන්, ලෝකේ අපින් එහාට යන්න පුළුවන් තැනකට ආර්ථිකය ගොඩනගපු රටවල් දිහා බැලුවමත් අවුරුදු ගණනක් එකම ප්‍රතිපත්තියක් ඒ බිම තුල ක්‍රියාත්මක වීමත් එක්ක තමයි ඒ තැනට එන්න හැකියාව ලැබිලා දෙන්නේ. අර කිව්වා වගේ අපේ රටේ 48 ආණ්ඩු වෙනස් වෙනවා, 56 වෙනස් වෙනවා, 59 වෙනස් වෙනවා, 60 වෙනස් වෙනවා, 63 වෙනස් වෙනවා, 65 වෙනස් වෙනවා, 77 වෙනස් වෙනවා. ඕමෝම ආණ්ඩු වෙනස් වෙලා ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති අවුරුදු 6න් 6ට ක්‍රියාත්මක වීමත් එක්ක මේ රටේ ඒ තැන අපිට අනිත් රටවල් එක්ක බලද්දී 1980 වාදයෙන් පස්සේ ඇතිවෙච්ච සියලුම රටවල් එක ප්‍රතිපත්තියක් මත ගොඩනැගිලා එක නායකයෙක් මත විශාල කාලයක් රට පැවතීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන්. එහෙම නැතුව එක පුද්ගලයෙක් වටා ඒ පුද්ගලයෙක් පත් වෙච්ච හින්දා ඔය තැන්වලට ඇවිල්ලා නැහැ. අද රටේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී වේවා ලෝකයේ විවිධ දියුණු රටවල් පාවිච්චි කරන කන්සෙප්ට් අද විවිධ රටවල් ඇවිල්ලා අපිට උගන්වන්න හදනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒ කන්සෙප්ට් හරහා ඒ රටවල් කරන්නේ මේ රටේ විශේෂයෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින මේ රටවල්වල සංවර්ධනයට අවශ්‍ය බාධා තමයි මේ කන්සෙප්ට් එක එකතු වෙන්නේ. දියුණු රටවල් ඒ තැනට පත් වුණාට පස්සේ භාවිතා කරපු
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
ඒවා දැන් පාවිච්චි වීමත් එක්ක මේවා ඇති වෙලා තියෙනවා. ඉතින් මම දීර්ඝව කතාවක් තිබ්බට කාලයත් එක්ක මම ඉතාමත් කෙටියෙන් අවසන් කරන සභාපතිතුමනි, ඉතින් අපිට මේ ඉතිහාසයේ අත්දැකීම් එක්ක අද අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. පක්ෂයක් විදියට අපි සහයෝගය ලබා දෙනවා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මූලික වැඩසටහන මේ බිමේ ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට සහයෝගය ලබා දෙනවා කියන දේ ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඉහළ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති මිලන ගරු රෝහිණී කුමාරී විජේරත්න මැතිනි විනාඩි 12 කාලය.
ස්තුති ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, අපි දැක්කා මෙවර අයවැය සම්බන්ධයෙන් විවිධ මත නිර්වචන පළ වෙලා තියෙනවා. ඒකෙදි මම දැක්කා අද පත්තරේ තියෙනවා රැඩිකල් හා විප්ලවීය ආර්ථිකයක් කියලා. එතකොට රැඩිකල් කියන්නේ මේකනම් විප්ලවය කියන්නේ මේකනම් මං හිතනවා ඒක ඒ වචන දෙකට කරපු අගෞරවයක් කියලා. මොනවා වුණත් ලබන වසර මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විප්ලවයක් කරන්න වෙන බව පෙන්වන අයවැයක් කියන එක මේ අයවැයෙන් අපිට පැහැදිලිව පේනවා. අද සමාජ මාධ්‍ය දිහා බලපුවහම ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, විවිධ මත පළ වෙලා තියෙනවා. ඒක තුල ජනතාවගේ පීඩනය කොච්චරද කියන එක පෙනිලා තියෙනවා. මම ඒකෙන් එක වැකියක් ගන්නම්. ඒකේ තියෙනවා උන්ට අය අපිට වැය කියලා. දැන් ඒක අනුව පැහැදිලි මේ අයවැය පුරාම දකින්න තියෙන්නේ ජනතාවගෙන් ගන්නෙ මොනවද කියන එක. එතකොට රාජ්‍ය අවදායම සම්පූර්ණයෙන්ම ඍජු හා වක්‍ර බදු මත පවත්වාගෙන යන්න උත්සාහ කරන බව අපිට පේනවා. 18%ක වැට් බද්ද ජනවාරි මාසයේ ඉඳලා ක්‍රියාත්මකයි. සියලුම භාණ්ඩ හා සේවා වලට මේක වදිනවා. එහෙම වුණහම පාරිභෝගිකයාගේ වියළි ආහාර ටිකේ ඉඳලා පාසල් යන දරුවාගේ පැන්සල මකන කෑල දක්වත්, ඒ වගේම බස් ගාස්තුවේ ඉඳලා රෝහල් බිල දක්වත් මේක වදිනවා. ඒ විතරක් නෙවෙයි විදුලි බිල, ඒ වගේම ජල බිල, දුරකථන බිල වගේ දේවලුත් මේකේ වැඩි වෙමින් පවතිනවා. දැන්ටමත් කොහොමටත් විදුලි බිල එහෙමත් වැඩි වෙලා තියෙන්නේ. පත්තරේ දැක්කා ඉන්ධන වලට 10%ක බද්දක් ගහන්න යන කතාවකුත් තිබුණා. නමුත් අයවැය මම දැක්කේ නැහැ. ආණ්ඩුවට තියෙන එකම විසඳුම අපිට පේනවා අහිංසක මිනිහා මත බදු අය කිරීම මිසක බදු වලින් පැනලා රිංගලා යන අයගෙන් ඒක අය කරගන්න ක්‍රමයක් ගැන අපිට පේන්නේ නැහැ. දැන් සමගි ජන බල වේගය, ඒ වගේම අපේ පක්ෂයේ විද්වත් මණ්ඩලය, බුද්ධි මණ්ඩපය, නීතිඥවරු ටික එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරලා ඓතිහාසික තීන්දුවක් දීලා තියෙනවා. මොකද්ද මේ රට බංකොලොත් වෙන්න හේතුව මොකද්ද කියලා. මේ තීන්දුව සම්බන්ධයෙන් විවිධ මත අපිට ඇහෙනවා. රට බේරාගත්ත කෙනා සම්බන්ධයෙන් මෙහෙම කතා කරන්න හොඳ නෑ කියලා කියනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිවම කියනවා ජනතාව බලයක් දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායමට, ඒ බලය මහජන සුභසිද්ධියට පාවිච්චි කරන්න කියන එක පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේ තියෙන මතේ නිවැරදි කරගන්න ඕනේ රට බේරාගත්තයි කියලා වරම දුන්නේ මේ රට හූරාගෙන කණ්ඩ නෙවෙයි කියන එක. එදා යුද්ධයෙන් ජනතාව මිය ගියා. අද ජනතාවට මන්දපෝෂණය හැදිලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි කුසගින්න දරා ගන්න බැරුව, ඒ විතරක් නෙවෙයි තියෙන ප්‍රශ්නවලට විසඳුම් නැතුව සිය දිවි නසා ගන්න තැනටත් ඇවිල්ලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, අවුරුදු 5000කට පෙර කෞටිල්‍ය ලියපු පොතක් තියෙනවා අර්ථ ශාස්ත්‍රය කියලා. මේකේ තියෙනවා රජුන් බදු අය කරගත යුතු ක්‍රමය ගැන සඳහනක්. බදු අය කරගත යුත්තේ මල නොතලා රොන් ගන්නවා වගේ කියලා. ජනතාව නොතලා පෙළන්නේ නැතුව බදු අය කරගන්න ඕනේ කියන එක තමයි ඒකෙන් කියන්නේ. බදු ගෙවන්න නම් ගරු මන්ත්‍රීතුමනි ජනතාවට ආදායම් මාර්ග තියෙන්න ඕනේ. මේ අයවැය තුල ඒවා ගැන සඳහනක් තියෙනවද කියන එක මම ප්‍රශ්න කරනවා. ඒ වගේම අයවැයකින් ආර්ථිකය හදන්න බෑ කියලා මම දැක්ක කතාවක් තියෙනවා, කවුරු හරි කියනවා. හැබැයි ආර්ථිකය හරි මගට වට ගන්නට අයවැයක් ඉතාමත් වැදගත් කියන එක මතක් කරන්න ඕනේ. අයවැය කතාවේදී ගරු ජනාධිපතිතුමා කිව්වා සාමාන්‍ය ඵල සූත්‍රය ගෙනහැර දක්වලා ණය ගත යුත්තේ ආයෝජනයට නැතිනම් ආර්ථික උත්පාදනයට කියලා. මම අහනවා මේ අයවැයේ කෝ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ඒ කාරණාව සමස්ත අයවැයෙන් 73.7%ක් පළමු අමාත්‍යංශ පහට තමයි ගිහින් තියෙන්නේ. එතකොට කෝ උත්පාදනයේට මුදල් වෙන් කරලා අධ්‍යාපනයේ 6 වෙනි තැනට සමස්ත අයවැයෙන් 6.1%යි කෘෂිකර්මයේ 8 වෙනි තැනට සමස්ත අයවැයෙන් 2.6%යි කර්මාන්ත 22 වෙනි තැන 0.2%යි සමස්ත අයවැයෙන් තාක්ෂණයේ තියෙන 27 වෙනි තැන 0.2%යි සමස්ත අයවැයෙන්. ඉතින් කොහොමද උත්පාදනය කරන්නේ? පළවෙනි අමාත්‍යංශ 10ටම අපි දන්නවා සම්පූර්ණ වැය තියෙන්නේ 3,860.8 බිලියන්. ඒකෙන් 3,541.1 පළවෙනි අමාත්‍යංශ 10ට. එතකොට ඉතිරි අමාත්‍යංශ 19ටම බිලියන 319.7%ක් වෙන් වෙන්නේ. වෙනුවේ ජාතික ආදායම වැඩි කරගන්නට අවශ්‍ය අංශවලට ප්‍රමුඛතාවය මේ අයවැය තුල දීලා නැහැ. විශේෂයෙන් ජනගහණයෙන් භාගයක් වෙච්ච 52%ක් වුණ කාන්තාව ඒ වගේම 25%ක් පමණ වෙච්ච දරුවන් සම්බන්ධයෙන් සමස්ත අයවැයෙන් 1.2%යි වැය කරලා තියෙන්නේ. මේ කාන්තාව මේ රටේ ආර්ථිකයේ උත්පාදනයට දායක කරගන්නට ක්‍රමයක් එකතු කරගන්නේ කොහොමද කියලා මේ අයවැයේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් මේ අයවැයේ නැහැ. මේකට වෙන් කළ ප්‍රතිපාදන ගිය වසරේ වෙන් කළ ප්‍රතිපාදන වලට වඩා 53%ක් 50%කට වඩා අඩු වෙලා තියෙනවා. මේවා ගැන අපි වැය ශීර්ෂයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අයවැයේ කොහෙද තියෙන්නේ උත්පාදනයට? ඒ වගේම ආනයන අපනයන ආදායම ඉහළ නංවා ගන්නට මුදල් වෙන් කරලා තියෙන්නේ කොතනද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ආනයන සීමා කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් කොන්ද කඩලා තියෙනවා. ඒ නිසා මේ අයවැය මල නොතලා නෙවෙයි මල කුඩු කරලා සාරේ බොන, කැටියෙම කිව්වොත් ජනතාවගේ ලේ සාරේ උරා බොන ඩ්‍රැකියුලා ආර්ථිකයක් කියලා තමයි මම නම් අර්ථ දක්වන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ කඩලා වැටිලා තියෙනවා. ඒ අයට නඩු වැටිලා තියෙනවා. පරාටේ නීතිය යටතේ ඒ අයගේ දේපල නැති වෙලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මේ වෙනකොට නැති වෙලා ගිහින් තියෙන අයවැයක් කාලයක් තුල තමයි මෙහෙම අයවැයක් ගේන්නේ. විශේෂයෙන්ම සැලසුම් සහගත දිගු කාලීන කෙටි කාලීන අරමුණු පෙරදැරි කරගත් සාධනීය යෝජනාවලියක් ලෙස මම මේ අයවැය දකින්නේ නැහැ. විශේෂයෙන්ම රටට විදේශ විනිමය ආයෝජනය කර ගැනීමට හෝ අපනයන ශක්තිමත් කර ගන්නට කිසිදු පදනමක් මේ නැහැ. මේ අයවැය මේ රටේ නිෂ්පාදන විභවයන් හඳුනා ගැනීමට හෝ දිරිමත් කරන වැඩපිළිවෙලක් තුල සකස් වෙලා නැහැ. රටේ ප්‍රශ්නවලට ආර්ථික අර්ධබුදවලට මේ අයවැය තුල විසඳුම් ගෙනල්ලා නැහැයි කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. දැන් මේ රටේ රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරා කියනවා. කොහෙද වැටුප් වැඩි කරලා තියෙන්නේ? මේක දීමනාවක් පමණයි රුපියල් 10,000ක. එඳා දීමනාවයි වැටුප් වැඩිම කිරීමයි කියන්නේ කතා දෙකක් කියන එක මම මේ වෙලේ මතක් කරන්න ඕනේ. මේ දීමනාව කිසිම විදියකින් මූලික වැටුපට එකතු වෙන්නේ නැහැ. ඊළඟට රජී සේවකයාව මේ පවතින ලෝකයට ගැළපෙන විදිහට සකස් කරන්න ICT භාවිතයෙන් රාජ්‍ය ආංශයේ පහසු කරන්න ඕනේ. e-government කොහොද මේවට යෝජනා තියෙනවද? කොහොම ප්‍රතිපාදන තියෙනවද? මේ කිසි දෙයක් ගැන මේ අයවැය කතා කරන්නේ නැහැ. ඊළඟට විශ්‍රාමිකයා ගැන කතා කරන්න ඕනේ. එදා නම් කතා කරන්න ගිහිල්ලා මං කුණුහරපත් ඇහුවා. මේ රටේ විශ්‍රාමිකයෝ ඉන්නවා විශේෂයෙන් ගුරු ශේත්‍රයේ 97 චක්‍රලේඛයෙන් අසාධාරණයට පත් වෙච්ච අය. ඒ වගේම 2016 තුන චක්‍රලේඛයෙන් විශ්‍රාම වැටුප හිමි අය, 2019 35 එක චක්‍රලේඛයෙන් අහිමි වෙච්ච අය මේ සියලු දෙනා ඉන්නවා. දැන් කීයක්ද වැඩි කරලා තියෙන්නේ? රුපියල් 2500ක් වැඩි නැද්ද මන් දන්නේ. දැන් බලන්න මේ විශ්‍රාමික අය බොන වුණ රෝගවලට මේ අහු වෙන අය විශේෂයෙන්ම වයසට යනකොට. ඒ වගේම බෙහෙත් පෙත්තක මිල කීයද බලන්න. ඒව පැත්තකින් තියන්නකො. ගෑස් එක ලිටර ගෑස් එක 3,675යි. ලාෆ් ගෑස් එක රුපියල් 485යි. ඉතින් මේ රුපියල් 2500 මම දන්නේ නැහැ මොන විදියටද තීරණය කරේ කියලා. ඊළඟට රාජ්‍ය සේවයේ නැති කෙනාට දෙති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? මේ උද්දමනේ රාජ්‍ය සේවයේ නැති මිනිස්සුන්ට මේ වැට් එක බලපාන්නේ නැද්ද? බලපානවා. එතකොට මේ අය EPF ETF එක අරගෙන ගිහිල්ලා බැංකු පොතේ ගිණුමේ දාගෙන ඉන්න මිනිස්සු මේ අයගේ මොනවාද එකට කියන්නේ පුර අර ඉතිකිරිමේ අනුපාත ටික පල්ලේ හදාලා තියෙනවා. එතකොට මේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනේ. හරිනම් ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි අර නඩු තීන්දුවේ හැටියට මේ රටේ ඉන්න සියලුම රාජ්‍ය සේවකයෝ, පුරවැසියෝ, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ, සාමාන්‍ය මිනිස්සු සේරම ගිහිල්ලා මේ රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩු දාලා මේ රටේ විනාශ කරපු මුදල් ටික ලබා ගන්නට හැමෝම පෙළ ගැහෙන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. මේ අයවැයෙන් ගන්නේ කොහොමද? මේ අයවැය ජනතාව ගෙන් ගන්නෙ කොහොමද කියන එක. ජනතාවගෙන් හූරලා ගන්නෙ කොහොමද කියලා හදපු අයවැයක් මිසක මේක ජන ජීවිතය පහසු කරන්න හදපු අයවැයක් විදිහට මම නම් දකින්නේ නැහැ. ජනාධිපතිතුමා යෝජනා 50ක් ගෙනාවා. හැබැයි 2023 අයවැයත් හැමෝම කිව්ව විදිහට යෝජනා 77ක් ගෙනල්ලා එකෙන් 69යි ක්‍රියාත්මක වුණේ. ප්‍රධාන සුබසාධක හා සහනාධාර යෝජනා ක්‍රම 41ක් ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. හැබැයි ගරු
මන්ත්‍රීතුමනි,
ඒ සමහර යෝජනා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ තියෙනවා. නමුත් අර අමාත්‍යංශ යෝජනාවල තියෙනවා. හැබැයි මේ සත පහක්වත් මෙන්න මේ පොතේ ඒවට වෙන් කරලා නැහැ. මම දන්නේ ඒව කොහෙද තියෙන්නේ කියලා. උදාහරණයක් ගත්තහම වකුගඩුව ආදර රුපියල් 5000 ඉඳන් 7500ට වැඩි කරා කියනවා. එතකොට ඒකට මිලියන 3000ක් වෙනස් කරලා තියෙනවා. වැඩිහිටි ආදර 2000 ඉඳන් 3000ට වැඩි කරා කියනවා. ඒකට මිලියන 15500ක් වැඩි කරා කියලා තියෙනවා. නමුත් අමාත්‍යංශයේ යටතේ මුදල් වෙන් කරලා නැහැ. ඒවා භාණ්ඩාගාරයේද තියෙන්නේ. කොහෙද කියලා දේව යෝජනා ක්‍රියාත්මක කරන්න කියන එක පැහැදිලි නැහැ. ඒක අමාත්‍යංශයේ යටතට දෙන්නේ නැත්තේ ඇයි? ඇමතිතුමා ෂුවර් නැද්ද දන්නෙත් නැහැ. මොකද්ද හේතුව කියන්න තේරෙන්නේ නැහැ. බලන්න මේ අයවැය ඇස්තමේන්සුවේ 224 225 කියන පිටු දිහා බලන්න කියලා කියනවා. ගරු ඇමතිතුමා මගේ මිනිත්තු දෙකයි තියෙන්නේ, ඊට පස්සේ ඔබතුමා කතා කරන්න. අද සමග ජන බලවේගයේ පෙන්වලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, හොරා කාපු මුදල් විදේශ රටවල තියෙනවා නම් ඒව ගේන ක්‍රමය පදනම කොහොමද කියන එක. ඒ නිසා ඒ සඳහා නෛතික වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අයවැයකරණයේදී අයවැය චක්‍රයක් තියෙනවා. ඒකෙදි පිළිපැවිදිය යුතු පිළිවෙලක් තියෙනවා. එක තමයි අයවැය පිළියෙල කිරීම, දෙක අනුමත කර ගැනීම, තුන ක්‍රියාත්මක කිරීම, හතර පසුවිපරම. මෙතෙක් කාලයක් කරන මේ අයවැයකරණයේදී මෙන්න මේ පියවර හතර ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම පළමුව ආර්ථිකයේ සම්බන්ධයෙන් අපිට තියෙන ගැටලු මොනවද කියන එක පිළිබඳව හඳුනා ගන්න ඕනේ. ඒකෙදි පළවෙනි එක තමයි අපේ රටේ තියෙන ආදායමේ අඩුකම, දෙක පළදායි නොවන වියදම් ඉහළ වීම, තුන තමයි අස්ථාවර ණය, හතර අඩු විදේශ ආයෝජන. මෙන්න මේ ගැටලු හතර ජය ගන්නට මේ අයවැය තුල මොනවද තියෙන යෝජනා කියන එක මම මේ වෙලාවේ අහනවා. ඒ නිසා මේ අයවැය ආදායයට සරිලම විසඳමක් කරගන්න ඕනේ කියලා ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් කියලා තියෙනවා කියලා කිව්වට, ඇත්තටම කිව්වොත් මේක ට්‍රිලියන 3ක බොරු කියපු අයවැයක් විදිහට තමයි මම නම් දකින්නේ. එතකොට විශේෂයෙන්ම අර්බුදයට තිරසන වැඩපිළිවෙලක් නැති, විසඳුමක් නැති, පදනමක් නැති ආත්මෝපදේශ උපමා උපමේය ගෙනාව ලස්සන කතාවක් විතරයි කියන එක ගරු මන්ත්‍රීතුමනි මේ අයවැය සම්බන්ධයෙන් කියන්න ඕනේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමාට කියන්න
ඕනේ, ජනාධිපතිතුමනි
අවසන් කරනවා. ගරු ජනාධිපතිතුමනි, මේ ලස්සන කතාවලට මිනිසුන්ගේ බඩගින්න නිවෙන්නේ නැහැ. මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික උත්පාදනයට අපනයන ආදායම ඉහළ දාන, වදු වලින් රිංගන අයට වැටබඳින අයවැයක් ගෙන එන්න, එහෙම වුණොත් මේ රට හරිපාරට දාගන්න පුළුවන් කියන එක මේ වෙලේ මතක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
ජනකමතුමා,
ගරු මුලසෙන මන්තුමනි, අපේ මන්තුමි කිව්ව මේ ජනාධිපතිතුමා අයවැය කතාවේ මුදල් වෙන් කරපුවා ඒ අමාත්‍යංශ වලට යවනවා. දැන් මගේ අමාත්‍යංශේට වෙන් කරපු මුදල ඒ එතුමාගේ කතාවේ කියපු මුදල් ආපහු මුදල් අමාත්‍යංශ හරහා ඒ අමාත්‍යංශ වලට යවනවා. ඒක මේට ඉස්සෙල්ලත් එහෙම තමයි කරලා තියෙන්නේ. අයවැය කතාවේදී එතුමා මොකද එතුමාට ඕන නම් එදා රෑ 12ට උනත් ඒක වෙනස් කරගෙන ඉන්න පුළුවන්. ඒ එතුමා කරපු කතාවේ තියෙන ඒ අමාත්‍යංශ නමින් තියෙනවා. ඒ අමාත්‍යංශට ඒ මුදල් ලැබුණා.
ස්තුතියි මිලන ගරු. ඔව්
ගන්නෝනේ, මම මේ කියන්නේ මෙන්න මේ අයවැය ඇස්තමේන්තුව පොතේ තියෙන 224 සහ 225 කියන පිටු දෙකේ තියෙනවා. වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය ආධාර සත පහක්වත් වෙන් කරලා නැහැ. එතකොට අපි කතා කරන්නේ මේ දීලා තියෙන පොතේ හැටියට. ජනාධිපතිතුමා එදා රෑ මේව යැව්වද නැද්ද කියලා අපිව දැනුවත් කරලවත්, මේ සමාජය දැනුවත් කරලවත් නැහැ. ඒ නිසා ඔබතුමා කිව්ව විදිහට එදා රෑ යවලා තියෙනවා නම් හොඳයි.
ඔව් ජනකමතුමා.
ගරු මන්ත්‍රීතුමනි, මේ අයවැය කතාවේ බොහොම පැහැදිලිව ඒ මුදල් වෙන් කරපු ආකාරයත් එක්ක තියෙන මෙච්චර මුදල් ජනාධිපතිතුමා කතාවේ කිව්වා වගේම ඒ මේ මේවට මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට මේ වෙන් කරපු මුදල මුදල් අමාත්‍යංශයෙන් ඒ අමාත්‍යංශයට දෙනවා, නැත්නම් මේ නිකම් මේ කතාවක් කරේ නෑ. ඒ හැම එකටම මුදල් වෙන් කරලා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. මීළඟට ගරු සම්පත් අතුකෝල මහත්තුමා, ඔබතුමාට විනාඩි 11 කාලයක් තියෙනවා.
මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම අද දවසේ මේ මාතෘභූමියේ උතුරෙත් දකුණෙත් ජනතාව මරණ බියෙන් මුදාගත්ත දෙකෝටියක් මිනිස්සුන්ගේ මරණ බිය නැති කරපු මහින්ද රාජපක්ෂ පස්වන විදායක ජනාධිපතිවරයාගේ උපන්දිනයේ දිනය මම එතුමාට මේ වෙලාවේ සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වෙලාවේ ඇත්තටම පාසලක උගන්වපු ගුරුතුමියක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. නමුත් වෛරය තමයි මේ සභාවේ මේ පාර්ලිමේන්තුවේ මම කියනව දැක්කේ. රාජපක්ෂවරුන්ට නඩු දාන්න මේ රටේ රාජ්‍ය සේවකයා කැඳවනවා කියලා මීට කලින් කතාවේ මට ඇහුණා කියනවා. ඇත්තටම අපි කනගාටු වෙනවා. මම විශ්වාස කරනවා අමාරු කාලයක අමාරු වෙලාවක කළු වලාවක රිදී රේඛාවක් වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගෙනාපු අය වේ. පසුගිය අවුරුද්ද සංවර්ධන වැඩ අතරමඟ එන හිටපු අමාරු අවුරුද්දක් අපි ගත කරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපට විමධ්‍යගත අවුරුදු දෙකකින් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි. ඉතිහාසයේ කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තමන්ට වසරට හිමි විමධ්‍යගත අහිමි වෙලා නැහැ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුලම. හැබැයි විමධ්‍යගත අවුරුදු දෙකක් අහිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි ඉතාම ඉවසීමෙන් මේ පසුගිය කාලය තුල ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් අපට කළ හැකි දේ කරමින් අපි පසුගිය කාලය තුල වැඩ කරා. එහෙම වැඩ කරගෙන යද්දි මේ මා විශ්වාස කරනවා ඉදිරි අවුරුද්ද පිළිබඳව අපට සුබවාදීව හිතන්න පුළුවන්. අපිට සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන්න පුළුවන්. ජනතාවට බලාපොරොත්තු වෙන සහන දෙන්න පුළුවන් විදිහේ වැඩ පිළිලක් අපට ගෙනියන්න පුළුවන් අයවැයක් විතර මේ අයවැය අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට මේ අයවැය ලේඛනය තුළ අපි දකින්නේ සාධනීය කාරණා විදියට වෙනදා පසුගිය කාල සීමාව තුළ අතරමඟ නතර වුණු මාර්ගපද්ධතිය වෙනුවෙන් මුදල් වෙන වෙලා අධ්‍යාපනය වෙනුවෙන් විශේෂිත මුදලක් වෙන් වෙලා කෘෂිකර්මාන්තයේ නවෝත්පාදන වෙනුවෙන් විශේෂ මුදලක් වෙන් වෙලා ඒ වගේම මේ රටේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු වෙනුවෙන් විෂයන් විතර විවිධාකාරයෙන් මුදල් වෙන් කළ තියෙනවා. මා විශ්වාස කරනවා මේ සභාවේ නිරන්තරයෙන් කියවෙච්ච දෙයක් අයවැයෙන් වෙන් වුණු මුදල වියදම් කරනවාද අපි වසර තුල කියන එක පිළිබඳව. මා විශ්වාස කරනවා ඉතාම වටිනවා මේ අයවැය තුල ඇතුල් කරලා තියෙනවා රටේ ආදායම් පිළිබඳව අධිකාරියක් ඇති කරන්නට. රටද ලබා ගන්න රටේ ආදායම් ඉදිරි තියෙන බදු ලබා ගැනීමේ කටයුත්ත වෙනුවෙන් මා විශ්වාස කරනවා තවමත් මේ රටේ ආදායම් විදියට ලබා ගත යුතු බදු මුදල් තවමත් මේ රටේ මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඒවා විවිධ අයගේ සාක්කුවලට නිලධාරීන්ගේ සාක්කුවලට යනවා වෙන්න පුළුවන්. සමහරට බදු නොගෙවනවා වෙන්න පුළුවන්. නමුත් ලැබිය යුතු ආදායම් රජයට ලැබෙන්නේ නැති අවස්ථාවක අපි ඉන්නේ. ඒ නිසා ආදායම් අධිකාරියක් ඇති කිරීම ඉතාම වටිනවා. ඒ වගේම තමයි මුලාසනඩු ගරු මන්ත්‍රීතුමනි මේ අයවැය ක්‍රියාත්මක කිරීමට මා විශ්වාස කරනවා ඉදිරි වසරේ හරි අපට අයවැය දෙපාර්තමේන්තුවක් අයවැය ලේකම් කාර්යාලයක් අපේ රට අවශ්‍යයි කියලා. අයවැය දෙපාර්තමේන්තුවක් අයවැය ලේකම් කාර්යාලයක් නිර්මාණය වෙන තුරු මා විශ්වාස කරනවා ඒ විෂයන් සඳහා වෙන් කරන මුදල් වියදම් කරනවාද නැද්ද කියන පිළිබඳව අපට විමර්ශනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ මතාවේ මේ වෙන් කරලා තියෙන මුදල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට බලය පවරලා තිබෙනවා. ඒ දිස්ත්‍රික් ඇතුළ හැසිරවීම සඳහා පළාත් සභාවට වෙන් වෙන මුදල් එවගේ මේ දිස්ත්‍රික්කයට වෙන් කරන මුදල් හසුරීමේ කටයුත්ත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ බලතල පැවරලා තියෙනවා මේ අයවැය ලේඛනය තුළ. මම විශ්වාස කරනවා ඒක සුවිශේෂී කටයුත්තක්. ජාතික ජනසභාව නිර්මාණය වෙන්නේ ඒ වෙනුවෙන් ගමට යන මුදල ගමට වෙන් කරන මුදල සහ ගමේ සංවර්ධන කටයුතු පිළිබඳව විවෘතව හැම කෙනාටම ගමේ ගැමියාටත් ඒකට හවුල් වෙන්න පුළුවන් විදිහේ වැඩපිළිලක් මේ ජාතික ජනසභාව තුළ නිර්මාණය වෙනවා. ඒ ජනසභාව මේ අයවැය ලේඛනය තුළ යෝජනා කළ දෙනකට මුදල් වෙන් කළ තියෙනවා මිලියන 700ක්. ඒ වගේම තමයි මිලියන 11,500ක් වෙන් කළ තියෙනවා දිස්ත්‍රික්කයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගම්වලට වැඩ කරන්න වෙනම මුදලක් වෙන් කරලා තිනවා විමධ්‍යගත වෙනුවට හැම සම්බන්ධීකරණ කමිටුවකටම වැඩ කිරීමේ හැකියාව ලබා දෙලා තියෙන මේ අයවැය ලේකම්වලට මුදල් වෙන් කරලා තියෙනවා. මා විශ්වාස කරනවා මේවා වැය කිරීම තුළ මේවා නියමිත කාලයට වැය කරලා මේ කටයුතු පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් අපේ ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම ඉතාම වටිනවා කියලා මා විශ්වාස කරනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවලට මේ අයවැය ලේඛනයේ තියෙන කාරණා පිළිබඳව ඍජුව සොයා බැලීම සහ භාණ්ඩාගාරයේ තියෙන මේසනා ඍජුව ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා මා විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමනි. මම විශ්වාස කරනවා මේ වෙනකොට පසුගිය මැයි මාසයේ පැමිණි අරගලය අලුත් මුහුණුවරකින් පැමිණෙමින් තිබෙනවා මේ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. කුමන්ත්‍රණ කරුවන් මෙරටේ විදේශීය දේශීය කුමන්ත්‍රණ කරුවන් මෙරටේ අරගලයේ විදිහට ගෙනාපු මෙරට ගිනි තියලා මෙරට විනාශ කරන හදපු ඒ අරගලය නැවත වතාවක් පැමිණෙමින් තිබෙනවා මේ නැවත වතාවක් අලුත් මුහුණුවකින් පැමිණෙමින් තිබෙනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා රුවන්වැලි සායේ ළඟදී මම ජයග්‍රහණය කරේ සිංහල බෞද්ධ බලවේගය තුලින් කියන ප්‍රකාශය මම හිතනවා ඒක එදා එතුමා තමන්ගේ ධූරය අහිමි කරන දැනට ගේන්න පුළුවන් ඓතිහාසික වරදක් බවට පත් කරගත්ත ඒ ප්‍රකාශය මම විශ්වාස කරනවා එදා වෛර බැඳගත් මිනිස්සු එදා වෛර බැඳගත් විවිධ අය ඒ අරගලයේ පිටිපස්සේ සල්ලි පොම්ප කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් කරන තුරුම ඒ අරගලයේ පිටිපස්සේ හිටියා ඒක නැවත වතාවක් එමින් තිබෙනවා මේ මොහොතේ මම විශ්වාස කරනවා මම කවදාවත් මේ පාර්ලිමේන්තුවේ ජාතිවාදයේ පිළිබඳව ආගම්වාදයේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතා කරලා නැහැ අපි ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ මිනිස්සු හැබැයි රාජපක්ෂවරු හැමදාමත් සිංහල බෞද්ධ බලවේගය ආරක්ෂා කරපු සිංහල බෞද්ධ බලවේගයත් එක්ක ලේ සම්බන්ධයක් තිබුණු සිංහල බෞද්ධ බලවේගයේ ගහට පොත්ත වගේ ඒ බැඳීමක් තියෙන මිනිස්සු රාජපක්ෂවරු ඒ නිසා ඒ රාජපක්ෂවරුන්ට දඬුවම් දෙන්න දඬු කඳේ ගහන්න ජාත්‍යන්තර අධිකරණ ගෙනියන්න යෝජනා කරනව නම් ඒ යෝජනා කරන මිනිස්සු බෝම්බකින් කුඩු වෙලා යන්න හිටපු මිනිස්සු ඒ නිසා මේ රටේ යුද්ධය අවසන් කරන්න ඒකට නායකත්වය ලබා දීලා මේ රටේ දෙකෝටියක් මිනිස්සුන්ට අබේදානය දුන්න මිනිස්සු මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ පුතාණෝ හැම වෙලාවකම මේ රටේ මිනිස්සුන්ට දැනෙන්නේ ඒ නිසා ඒ පුතාණෝ හැම වෙලාවකම ඒ මේ රටේ මිනිස්සුන්ට ඇහෙනවා මේ රටේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රසාදයේ කැමැත්ත තමයි පුතාණෝ නැති කරගන්නේ මේ පාර්ලිමේන්තුවේ ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා මම කියන්න ඕනේ මම අපි දැක්කා මුජිබර් රහමන් පා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රජායිති අහෝසි කළා ගෝඨාභය ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට දීලා තියෙන ආරක්ෂාව අයින් කළා ඒ එතුමල්ලා මේ නිරාවරණය කරන්න මා විශාල උත්සාහයක් ගන්නවා මම මේ වෙලාවේ කියන්න කැමතියි සිංහල බෞද්ධ බලවේගයට ගහන්න මුජිබර් රහමන්ගේ අප්පා වලින් නැගිටලාවත් එහෙම ඉඩක් මේ රටේ මිනිස්සු තියන්නේ නැහැ ඒ නිසා මේ රටේ සිංහල බෞද්ධ බලවේගයත් එක්ක හැමදාමත් රාජපක්ෂවරු ඒ ගහට පොත් වගේ මැදීමක් තිබුණා ඒ සිංහල බෞද්ධ අපි දැක්කා
ඔබතුමාගේ විනාඩි දෙකක් කාලයක් තියෙනවා
අරගලයේ වෙලාවේ කියනවා ශ්‍රමණ වේශධාරීන් කියනවා මේ රටේ සිංහල බෞද්ධ බලවේගය අවසන් කියලා කියනවා හැබැයි එහෙම වෙන්නේ නැහැ කවදාවත් මේ රටේ සිංහල බෞද්ධ බලවේගය හැමදාම සජීවී වෙන මේනට තියෙනවා මම මේ වෙලාවේ කියන්න ඕනේ මම විශේෂයෙන්ම පෙරවාසල් පද්ධතිය ගැන අපේ පියල් හිටපු රාජ්‍යමත්තුමා පියල් රාජ්‍යමත්තුමා කතා කරා නමුත් පෙරවාසල් පද්ධතියේ පෙරවාසල් ගුරුතුමියට අභිමානයක් දෙන්න අපිට වක්කීමක් තිබෙනවා පෙරවාසල් පද්ධතිය හෙට දවසෙත් ඉබාගාත යන්න දෙනවද නැද්ද කියලා අපි තීරණය කරන්නට ඕනේ පෙරවාසල් ක්‍රියාකාරකම් පොත තාම ක්‍රියාකාරකම් වැඩපොත කරන්නේ 2006 තිබුණු වැඩපොත. ඒ නිසා පෙරපාසල් පද්ධතියට අපි පෙරපාසල් ගුරු අභිමානී දීමනාව 2500ක් දෙනවා. මේක පෙරපාසල් ගුරුතුමීට අභිමානයක් දෙන්න මේක 5000 දක්වා වැඩි කරන්න පුළුවන් නම් මා විශ්වාස කරනවා අපිට ඒකේ වක්කීමක් තිබෙනවයි කියලා. ඒ වගේම තමයි පෙරපාසල් තුලින් තමයි දරුවෝ අධ්‍යාපනයේ අඩිතාලම දාන්නේ. ඒ අධ්‍යාපනය දක්ෂ දරුවෙක්ද නැද්ද කියලා තීරණය කරන්නේ පෙරපාසල් අවදී. ඒ නිසා පෙරපාසල් අධ්‍යාපනය ඉබාගාතේ යන්න නොදී මේක නියාමනය කරමින් මේක සංවර්ධනය කරමින් ඒ වැඩ කොටස කිරීමේ හැකියාව අපිට තියෙනවද මේ පාර්ලිමේන්තුවේ ඒක යෝජනා කිරීමේ හැකියාව අපිට තියෙනවා මම යෝජනා කරනවා ඒ සම්බන්ධව. ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ අයම ඇතුළ මා විශ්වාස කරනවා අපිට සාධනීය කාරණා ටිකක් තියෙනවා. විශේෂයෙන්ම තේ වගාව ගැන කුරුඳු වගාව ගැන තේ වගාකරුව ආරක්ෂා කරගන්න ඒ වගේම තේ කර්මාන්තකරුව රැකගන්න තේ කම්මල් හිමි ආරක්ෂා කරගන්න අපට වක්කීමක් තිබෙනවා. ඒ වගේම කුරුඳු වෙන්දේසිය අපි ආරම්භ නොකරන තුරු අපට කුරුඳු වෙලෙන්දාට සාධාරණ මිලක් ලැබෙන්නේ
නැහැ. මන්ත්‍රීව අවසන් කරන තුමේ කාලය අවසන්
නැහැ. මන්ත්‍රීතුමනි අපි යෝජනා කරන මේ විෂයන් සම්බන්ධව එක් අමාත්‍යංශ වැය ශීර්ෂවලදී අපි යෝජනා ඉදිරිපත් කරන්නම් මා විශ්වාස කරනවා අපිට අස්සසුම වෙනුවෙන් මා මේ සභාවට කියනවා අස්සසුම පිළිබඳව ලොකු මුදලක් තවත් අපි වෙන් කරලා තියෙනවා අපි මේක හදපු සභාපතිරට මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ වැඩේ කරන්න එපයි කියලා හැබැයි මේ කවුරු හරි තරුණෙක් එහෙම නැත්නම් නිලධාරියෙක් ඉබාගාතය ඇවිදලා දුප්පත් මිනිස්සු හොයන්න පුළුවන් නම් ඒක කරන්න බෑ හැබැයි අද අස්සසුමෙන් ගමේ මිනිස්සුන්ගේ අතර ભેද වැඩි වෙලා වෛරය වැඩි වෙලා තීන මිනිහට අස්සසුම හම්බෙලා නැති මිනිහට හම්බෙලා නැහැ ඒ නිසා අපි යෝජනා කරනවා අස්සසුමේ යම් මුදලක් වෙන් කරන්න මේ මේ සහනාධාර ලබන දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් තියෙනවා නම් අන්නේ ඉඩම් වගා කරලා දෙන්න, තේ පැල ටික දෙන්න, කුරුඳු පැල ටික දෙන්න, ඒ අස්සසීමේ ලැබෙන මුදලින් යම් මුදලක් වැය කළා ඒ මිනිසුන් ඉඩම් වගා කිරීමට අවශ්‍ය කරන මුදලක් මේකෙන් මෙන් කරන්න මා විශ්වාස කරනවා. හැමදාම නිකන් සහනාධාර දෙනවට වැඩිය අපිට පුළුවන් නම් ඒ මිනිස්සුන්ගේ ඒ ඉඩම් ටික වගා කරන්න උදව් කරන්න, ඒ මිනිසුන් සෞඛ්‍යයෙන් නැගීටින්න අවස්ථාවකටපත් වෙයි. කාලය ලබා දුන්න බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
ස්තුතියි මිලන ගරු කරුණාදාස කොටිතක්කු මැතිතුමා. විනාඩි 11 කාලයක් තියෙනවා.
ස්තුතිගරු සභාපතිතුමා, 2024 මුල් වර්ෂය සඳහා ආර්ථික ඉලක්කයක් අවධාරණය කළ අයවැය යෝජනාවලිය පිළිබඳව විවාදය සඳහා සහභාගී වන රස්තා ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. ලංකා ඉතිහාසයේ පුරා අයවැය ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. අයවැය ඉදිරිපත් කරන දවස අපේ රටේ මේ ගම් නියංගම්වල ජනතාව උනන්දුවෙන් අවධානයෙන් ඉඳපු දිනයක් වුණා. අද වාගේ නොවේ, ඉතාමත් සීමිත ජනමාධ්‍යයක් පැවති එම යුගයේදී මුදල් නැමැතුමාගේ අයවැය කතාව අහන්න මිනිස්සු එක්රාසියේ උත්සවස්වියේ තේ කෝපි ටිකක් සූදානම් කරගෙන හිතවතුන් කීප දෙනෙක් එක්රාසි කරගෙන එදා අයවැය කතාව අහන්න වාඩි වුණේ හරියට චන්ද්‍රප්‍රතිඵල අහනවා වගේ. රටේ ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන වියතුන් බුද්ධිමතුන් ඇතුළු ආර්ථික විශේෂඥයන් පමණක් නොවේ, සාමාන්‍ය ජනතාව අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කරන දින මතක තබාගෙන හිටියා. විශේෂයෙන්ම අනපේක්ෂිත සහනයක්, අනපේක්ෂිත බලාපොරොත්තු එදා අයවැයේ සාමාන්‍ය ලක්ෂණයක් වුණා. නමුත් අද තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. අයවැය පිළිබඳ සංවාදයේ අයවැය ඉදිරිපත් කරන දිනට පෙර සිටම ආරම්භ වෙනවා. ඒ පිළිබඳ මාධ්‍යයෙන් ලැබෙන උනන්දුවත් ඉතා ඉහළයි. නව මාධ්‍ය සම්ප්‍රාප්තිය සමග අපිට මේ කරුණු සමීප සාමාන්‍ය කරුණු බවට පත් වෙලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා විසින් මෙවර ඉදිරිපත් කරන ලද අයවැය පිළිබඳ විපක්ෂයේ ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි මේ අයවැය මැතිවරණ ඉලක්කයක් කරා ඉදිරිපත් කරන ලද අයවැයක් කියලා. 2024 වසරට නියමිත මගහැරියා නොහැකි ජාතික මැතිවරණ කීපයක් තිබෙන නිසා විපක්ෂයක් විදියට එහෙම හිතන එකේ ඇති වර්ධකුත් නැහැ. නමුත් මට නම් හිතෙන්නේ මේ අයවැය සාධාරණ සම්බර ප්‍රායෝගික අයවැයක් කියලා. අද අපේ රටේ පවතින ආර්ථික පසුබෑම නිසා මෙවැනි අයවැයක් හැරෙන්නට වෙනත් මාදිලියක අයවැයක් ඉදිරිපත් කරන්න ප්‍රායෝගික හැකියාවක් නැහැ. අපිට මගහරින්නට බැරි බුදු දේශපාලන යථාර්ථයක් සමග බැඳුණු ආර්ථික ගැටලු, ආර්ථික අභියෝග රහසක් අපේ ඉදිරියේ පවතිනවා. මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ අන්නේ අභියෝග මැද්දේ කියලා අපි පිළිගන්න ඕන. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ වැරසියසයන්ට මෙවැනි තත්ත්වයක් යටතේ තබන්නට පුළුවන් ඉහළම බර තබා තිබෙනවා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්න මේ අයවැය යෝජනා තුළින් කරපු යෝජනාව ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවි අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙවර අයවැය තුළින් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මෙම අයවැය තුළින් මම දකින අනිත් සාධනීය ගුණාංගය තමයි ග්‍රාමීය අටිතර පහසුකම් නැන්වීමට ඉහළ අවධානයක් යොමු කර තිබීම. අපි වගේ ඈත ගම්මින් වලින් පාර්ලිමේන්තුවට ආව මහජන නියෝජිතයන්ට ඒක බොහොම වැදගත් කාරණාවක්. මගේ දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ පිළිබඳව නමින් සඳහන් විශේෂ යෝජනාවක් ඇතුළත්ව නොතිබුණත් පොදුවේ ග්‍රාමීය සංවර්ධනයට වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන අපේ ගම්බිම් වල සංවර්ධනයට බොහෝ ප්‍රයෝජනවත් වේවි. වසර 3කට අධික කාලයක් පුරාවට ග්‍රාමීය සංවර්ධනය සඳහා කිසිදු මැදිහත්වීමක් කරන්නට මහජන නියෝජිතයන් විදියට අපට හැකියාවක් ලැබුණ නැහැ. මහජන නියෝජිතයෝගේ මහජනතා බලාපොරොත්තු වන ග්‍රාමීය සංවර්ධනය වැඩ සඳහා මැදිහත් වෙන්න අපිට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමා යෝජනා කර තිබුණේ දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුව හරහා මෙම ග්‍රාමීය සංවර්ධන රැසටහන් ක්‍රියාත්මක කරන්න. මම හිතනවා දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුව වගේම ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටුවත් මේ කටයුත්ත දායක කර ගැනීම වැදගත් කියලා. ඒ වගේම මහජන නියෝජිතයන්ටද යම් මට්ටමකට මැදිහත් වීමක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. විෂය පිළිබඳ දැනුමක් සහිත රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රායෝගික බුද්ධියෙන් සපිරි සාමාන්‍ය ජනතාවගේ එකඟතාවයකින් තොරව ක්‍රියාත්මක කරන සංවර්ධන ඵලදායි නැහැ කියලා මම විශ්වාස කරන්නේ. නිලධාරීන්ගේ විෂය දැනුමත් ගැමියන්ගේ ප්‍රායෝගික දැනුමත් ඒකාබද්ධ කිරීම සඳහා මහජන නියෝජිතයාගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ගරු ජනාධිපතිතුමා, බලාපොරොත්තු වෙන ග්‍රාමීය සංවර්ධන ගම්බිම් තුළ යථාර්ථයක් කිරීමට සඳහා මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය වැඩි වටිනාකමක් ලැබෙනවා. පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ මහජන නියෝජනයක් සිදු නොවන නිසා පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ මැදිහත් වීම අපි කාටවත් ප්‍රතික්ෂේප කරන්න නොහැකි. ඒ නිසා මේ ප්‍රායෝගික තත්ත්වය නිවැරදි තේරුම් ගැනීමත් සහ අවබෝධ කර ගැනීමත් 2024 අයවැය ප්‍රාර්ථනාවන් සියල්ල මල්පල ගන්නා ගත හැකි බව මම විශ්වාස කරනවා. ඒ වගේම විදේශීය ණය ප්‍රතිහෝගතකරණය ජාත්‍යන්තර මුල්‍ය සහයෝගයෙන් මගහැර යාමට පුළුවන් කාරණාවක් නොවේ. ආර්ථිකමය වශයෙන් බලවත්තා මේවා වේවා එසේ නොවේවා ලෝකයේ ඕනෑම රටකට ණය ගැනීම පොදු සාමාන්‍ය කරුණක්. ඒ වගේම ලෝකයේ ආර්ථිකමය වශයෙන් බලවත් රාජ්‍යයන් වල මීට වඩා ඉහළ බදු ප්‍රතිශතයක් අය කරනු ලබනවා. නමුත් ඒ රටවල ජනතාව බදු ගෙවන්නේ බොහොම සතුටින්. තමන් ගෙවන බදු වලින් රටට තමන්ට සාධාරණයක් ඉටු වෙනවා කියලා ඒ අයට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒවා සමාජයේ පොදු යහපත වෙනුවෙන් යොදවනවා කියන හැඟීම බලගැන්වෙනවා. ඒ නිසා ඔවුන් බදු ගෙවීම පැහැර හරින්නේ නැහැ. බදු දැනෙන් රිංගන්නේ නැහැ. බදු ගෙවීම නිසා තමන්ට බොහෝ වරප්‍රසාද හිමිවෙන බව ඔවුන් ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒ වගේම මම දැනුවත් කරන්න ඕන ගරු සභාපතිතුමනි, මගේ කුලකය, ඒ කියන්නේ මම ජීවත් වෙන ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ, අපි මේ 2024 අයවැයෙන් අපි පච්චල තියෙනවා 18%ක වැඩ්බද්ද. අපි විශ්වාස කරන වැඩ්බද්ද සහ ඒ රටට අවශ්‍ය බදු ප්‍රමාණය ලැබිය යුතුයි කියලා. ඒ වුණත් ඒක නිවැරදි ක්‍රමවේදයට ගිහිල්ලා නැහැ. අපි කලින් හිටපු ජනාධිපතිතුමාටත්, ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට, මුදල් ඇමතිතුමාට, ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා දැනුවත් කරා. ඒ ගැන ඔහුන් දැනුවත් වීමක් උනේ නැහැ. මෙවර අයවැයටත් මම යෝජනාවක් වශයෙන් මගේ ප්‍රජාව වෙනුවෙන් මම ගරු ජනාධිපතිතුමාටත්, පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, ඒ වගේම මහා බැංකු අධිපතිතුමාට අපි මේ වැට් පිළිබඳ සම්බන්ධව යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මා විශ්වාස කරනවා ඒ ක්‍රියාත්මක නොවුනොත් රටේ තියෙන ආර්ථිකයට විසාර පරිහානියක් වෙයි කියලා. මොකද රැකී රස්සා සුරක්ෂිතභාවය රැක ගැනීම, ඒ වගේම අපේ ව්‍යාපාරිකය කඩා නොවැටී සිටීම සඳහා අපි යෝජනා කරපු අයවැය විවාදයට එක් කරන්නට, ඒ වගේම අයවැයට එක් කරන්නට අපි කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ වැඩ්බද්ද එයා අය කරගන්න ක්‍රමවේදයක් අපි සඳහන් කරලා තියෙනවා. අද රජයට ලැබෙන ආදායම රුපියල් 100,000,000ක් නම් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක 100,000,000ක ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. එම නිසා ගරු සභාපතිතුමනි, මම මේ සභාවෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපාරික රැක ගැනීම සහ ඒ කාර්ය මණ්ඩලයේ ව්‍යාපාරිකයන් ළඟ ඉන්න ඔවුන් රැක ගැනීම සඳහා මේ කටයුත්ත සිදු කරයි කියලා විශ්වාස කරනවා. මෙන්න මේ මතය වෙනස් කරන්න පුළුවන්කම ලැබුණොත්, ඒ අයගේ නිවැරදි කරන්න පුළුවන් වුණොත් මම හිතනවා රජයේ අපේක්ෂා කරන බදු ආදායම් බොහොම පහසුවෙන් ලබා ළඟා කරගන්න පුළුවන් කියලා. පාලකයෝ හැටියට ඒකට ලොකු කැපකිරීමක් කරන්නට ඕන. පාලකයෝ කියවම කවුරුත් හිතන්න එපා රටේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැතිඅමතුරු පමණක් මේ කැපකිරීම කර යුතුයි කියලා. අපි දන්නවා සමහර වගකීම් ඉහළ මට්ටමේ නිලධාරීන් තවමත් හැසිරෙන්නේ රට බංකොලොත් නොවුණු රටක් කියලා. ඒ අයගේ කැපකිරීමකුත් අවශ්‍ය වෙනවා. මේ විවාද වලටත් විශාල මහජන ධනස්කන්ධයක් වැය වෙනවා. අපි දැක්ක ගිය සෞන්දර්ය ඉඳලා මේ සෙනසුරා දක්වා දෙපැත්තම පක්ෂ විපක්ෂ සියලුම අය මේ අයවැය විවාදය පටන් ගත්ත
බුදුබාරේ විනාඩි දෙකක කාලයක් තිබුණා.
ඉදිරියේදී කොහොමද මේ රට පවත්වාගෙන යන්නේ කියන අදහස් කරුණු කාරණා සියල්ලක්ම කතා කරනවා. ඒ වුණත් මේ අය කල්පනා කරන්නේ නැහැ රජයට රජේ පවත්වාගෙන ආදායම අවශ්‍ය වගේම ව්‍යාපාරිකයා රැකගන්නේ කොහොමද, ඒ ව්‍යාපාරිකයා මොන ආකාරයෙන්ද මේ කටයුත්ත සිදු කරන්නේ, මොන තරම් දුෂ්කරතා මැදද, ඒ වගේම රජයේ නිලධාරීන්ට පරිවැඩිවීමක් වුණත් පෞද්ගලික අංශයේ කිසිම කෙනෙකුට පරිවැඩිවීමක් මේ අයවැයෙන් සිදු කරලා නැහැ. එම නිසා මම යෝජනාවක් කරනවා මෙන්න මේ පෞද්ගලික අංශය ගැනත් කල්පනා කරලා ඒ ව්‍යාපාරයක රැක ගැනීම සඳහාත් සරල බදු ක්‍රමයක් අපිට ලබා දීලා ඒ වැඩ්බද්ද රෙගු දෙපාර්තමේන්තුවේ ලබා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලමින් මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
Honorable Ali Sair Maulana Said, you have 15 minutes.
Thank you, Honorable Chair. Bismillah ar-Rahman ar-Rahim. Honorable Chair, I rise today as a member representing the Batticaloa district to respond to Honorable President's budget proposals for the year 2024 through the perspective and lens of the people of Batticaloa and our nation overall. I speak today from a unique perspective. When our economy failed, our citizens descended to the streets and our country went into unprecedented turmoil last year. Many speculated that we were failed nation. Now, I'm here today having only been declared elected to this house just last month. At that time, I was not a member of parliament, but was in fact part of these protests against successive failed leadership and present elected representatives. I bring with me the pain, that thirst for system change, and that yearning by our well-intended youth to build a better country for all of us. From Batticaloa across to Colombo, from Jaffna down to Mathara. Honorable Chair, let me begin by saying this. The President, in his budget speech, as he rightfully should, is quick to recognize the fact that it was since his ascension to the office of the President has managed to revive our economy from its collapse last year. We no longer have fuel queues or quotas, power cuts, food crisis, etc. We are back to being what it is, at least at the face of it, the semblance of an economy that is slowly being revived. To give credit where credit is due, the President and his team have succeeded at this. Honorable Chair, but now we look ahead, how do we repair and resurrect our economy and our nation, and how do we do so without making the same mistakes that had been made in the past? Just because of this President has steadied our ship for now, we are still in troubled waters, and by no means does it mean that we can allow him to blindly steer us out of it, especially when with this budget shows that he is slowly starting to rock the boat again. We are a democratic nation, and we must steer our ship together as one nation out of the troubled waters and onto the horizon to calm seas. Sir, where we stand today is unprecedented in our nation's history. As a nation, we have undergone tremendous obstacle and hardship that are too many to list since our independence 75 years ago, but all of which converge to one singular common denominator, that it is the successive decision that have been made by the occupants of this hallowed chamber and those have occupied the highest office in our land that have led us here. As such, it is not just economic policy, percentages, statistics that should change, it is our political culture. The notion of an honest politician who works diligently towards bettering the lives of these constituents and country in unfounded, it is merely an oxymoron in the Sri Lankan context. Just last week, in public interest of litigation, the Supreme Court ruled that two of our former presidents and our former finance minister, all three being from the same family, and Treasury and Central Bank officials were responsible for the discretion of our economy, desecrations of our economy. We know billions of our rupees and assets have been intentionally stolen from us. And what are we doing to recover them? Where is the accountability, the responsibility, and what are we doing to change things or make things better? Honorable Chair, we have to be accountable to our past. That is the only way we can responsibly work towards stabilizing the present and building a better future, an actual better, brighter, sustainable future. Because of our nation and the people who sent us here demand it, and moreover, they deserved it. And that responsibility lies solely with us, the member of this parliament. It is with this grave and integral responsibility in mind that I wish to comment on this proposed budget. At the outset now, more than ever, our fiscal responsibility needs to move away from
prioritizing politics, handouts, and election over sustainable long-term economic growth. This has been, beyond a reasonable doubt, the singular reasons behind our economic failure and why we were on the brink of being a failed state. Never in our history have we accomplished this, nor have we, at least as one parliament, come to the consensus that we should focus on separating our collective fiscal responsibility and sustainability better the lives of our fellow citizens, instead of doling out handouts, tax cuts and subsidies for the sake of getting re-elected. When looking at this budget, I still doubt that it was crafted with the intention of doing just that. The first point I make on this is that, outside of obvious lessons we have learned from the past, is the fact there is a zero transparency with the public on budgeting process. This budget was prepared by a group of so-called experts headed by a group of unelected individuals, emphasis on unelected, who have received no mandate from the people, starting with our president, who was not elected by the people, the treasury secretary, the central bank governor, and so on. Are we to trust and allow this group of people to put together a sound plan that will accurately and effectively reflect the burning needs and priorities of our citizens? We need to ensure that the budget proposals are transparent and shared with the public. Citizen participation in government budgeting process can make a difference and ensure that the budget reflects the priorities of the citizens. Secondly, this government is already struggling to meet its revenue target set by the IMF for this year, projecting a 15% shortfall. The proposed revenue targets in this budget for the next year are ambitious, and there are significant inherent risks with this. We have a record of fiscal slippage, and revenue collection has been a persistent challenge. Will these ambitious proposals actually reflect reality based off the indisputable facts from the past? Thirdly, the budget sets a deficit target of 2.85 trillion rupees, which is a colossal 9.1% of our GDP. Where then is the sustainability? We have to focus more on reducing this deficit in our debt to address our long-term sustainable measure. Fourthly, this budget is seen as a means to meet IMF targets and maintain its $2.9 billion bailout. This is irrefutable. While we look to appease the IMF, are we in fact appeasing the needs of the general population? A balance must be definitely struck, but not just by merely raising wages of public sector employees. It needs to go deeper than that. The people are in need of an economic stimulus, not an economic handout. My final point is exactly what I was saying from the beginning. This budget is not a budget for long-term economic reforms for Sri Lanka, nor for Sri Lankans, nor for the next generation of Sri Lanka. Thus, budget is solely to please the IMF and to elect Honorable Ranil Wickremesinghe as President of Sri Lanka once again. There is nothing in here that addresses the burning needs of the people at all, but all it does is raise our taxes, our cost of living, and ad hoc raise of allowances to state employees and pensioners, provisions of lands for political mileage, and to thereby kick-start the election campaign for Honorable Ranil Wickremesinghe. That is all, and I urge us members to please start thinking of this constructively, with the mindset of building our country instead of our own political establishment as such. I wish to oppose this budget and to campaign against using the people's money in a manner that will drive us further into an abyss as opposed to the opposite. Honorable Chair, having said that, let me take the liberty in speaking in Tamil as well. கௌரவ தலைவர் அவர்களே, அன்றைய அரசாங்கத்தின் செயற்பாடுகள் காரணமாக தடம் புரண்ட பொருளாதாரத்தினால் பாதிக்கப்பட்ட கடுமையான நெருக்கடிக்கு உள்ளாக்கப்பட்ட நாடாக இருந்தபோது அனைத்தும் அதல பாதாளத்திற்கு தள்ளப்பட்ட அந்த நேரத்தில் மக்கள் சொல்லனா துயரங்களை எதிர்கொண்டு விரக்தியின் விளிம்புக்கு தள்ளப்பட்டவர்களாக அன்றைய அரசாங்கத்திற்கு எதிராக உணர்வு மிக்கவர்களாக கிளர்ந்தெழுந்த போது மக்களுடன் மக்களாக நான் களத்திலே நின்றவனும் அடிப்படையிலும் மக்களது வழியினை உணர்ந்தவனாகவும் இந்த நாட்டின் முடிவிற்காக நல்லதொரு மாற்றத்தை கொண்டு வர வேண்டும் என திரண்ட இளைஞர்கள், தாய்மார்கள், முதியவர்கள் என அனைவது உணர்வுகளையும் மதித்து மட்டக்களிலிருந்து கொழும்பிற்கும் யாழிலிருந்து மாத்தறைக்கும் என களத்திலே செயற்பட்டவர்களின் எதிர்பார்ப்புகள், அபிலாஷைகள், உணர்வுகளை மதித்தனாக எனது கருத்துக்களை வெளிப்படுத்த முயற்சிக்கின்றேன். கடந்த அரசாங்கத்தின் செயற்பாடுகள் காரணமாக நாடு மிகவும் கடுமையான பொருளாதார பின்னடைவுகளை எதிர்கொண்டு அனைத்துமே சீர்குலைந்து காணப்பட்டது. இதற்கு காரணமானவர்கள் யார்? தீர்ப்பினை வெளிப்படுத்தி இருக்கின்ற இன்று நீதி அரசர்கள் தங்களது தீர்ப்பினை வெளிப்படுத்தி இருக்கின்றார்கள். இந்த நிலையிலே கௌரவ ஜனாதிபதி அவர்களால் நிதி அமைச்சர் எனும் வகையில் 2024 வரவு செலவு திட்டம் இந்த உயர் சபையிலே சமர்ப்பிக்கப்பட்டுள்ளது. இந்த வரவு செலவு திட்டமானது பொருளாதார வீழ்ச்சியினால் பின்னடைந்து போயுள்ள நாட்டை கட்டி எழுப்ப வேண்டும் என கௌரவ ஜனாதிபதிகள் மேற்கொள்ளும் முயற்சிகள் ஒன்றாகவே பார்க்கப்பட்டாலும் நாட்டை மீட்க வேண்டும் என்பதற்காக மக்களது முதுகலில் வரிக்கு மேல் வரி என சுமைகளை சுமத்தியேனும் இந்த பின்னடைவிற்கு காரணமானவர்களையும் தன்னை பதவியில் அமர்த்தி அழகு பார்த்தவர்களையும் திருப்திப்படுத்தவும் ஜனாதிபதி அவர்கள் மேற்கொள்ளும் சாமர்த்தியமான முன்னெடுப்பாகவே இந்த பாதீட்டை பார்க்கின்றேன். கௌரவ தலைவர் அவர்களே, இந்த நாட்டின் அப்பாவி மக்கள் மீது வரி சுமைகளை அடுக்கடுக்காக சுமத்தி மக்களை மேலும் மேலும் நலிவடைய செய்வதனை தவிர்த்து அன்றைய அரசியல்வாதிகளாலும் ஊழல் பேர்வழிகளாலும் நாட்டுக்கு வெளியிலே குவிக்கப்பட்டுள்ள கருப்பு பணங்களையும் முறையற்ற வகையிலே சேர்க்கப்பட்ட சொத்துக்களையும் சுவீகரித்து நாட்டின் பொருளாதாரத்தை வலுவடைய செய்ய திறந்த மனதுடனும் வெளிப்படை தன்மையுடனும் தனக்குள்ள பொறுப்பு கூறலின் அடிப்படையிலும் செயற்பட்ட ஒரு ஊழல் எந்த ஒரு ஊழல் பேர்வழிகளையும் பாதுகாக்க உட்படாமல் நாட்டின் முன்னேற்ற திறந்த மனதுடன் செயலாற்றுவதை நிரூபிக்க வேண்டும் என இந்த உயரிய சபையிலே நான் கௌரவ ஜனாதிபதி அவர்களை வேண்டிக் கொள்கின்றேன். இந்த நாட்டினை சீரழித்து எவரையும் அரசியல் இருப்பினை இலக்காக பணவீக்கத்தை இந்த நாட்டின் சீரழித்த எவரையும் அரசியல் இருப்பினை இலக்காக கொண்டு பாதுகாக்க முற்படாமல் பணவீக்கத்தை சீர் செய்து மக்களது வாக்கில் செலவினை குறைப்பதுடன் அரசு இயந்திரங்களிலே நிறைந்துள்ள ஊழல்களை களைய முன்வர வேண்டும். சுகாதாரத்துறை, விவசாயம் என எத்துணை துறையை எடுத்தாலும் அவை எல்லாம் சீரழிந்து சின்னாபின்னமாக காணப்படுகின்றது. சீரான மருத்துவ வசதிகள் பலவீனப்பட்டு காணப்படுவதனால் சுகாதாரத்துறையின் பலவீனம் காரணமாக மக்கள் தங்களது உயிர் காத்தலுக்கு கூட அவஸ்தைப்பட்டு வருகின்றமை மிகுந்த வேதனை அளிக்கிறது. தேசிய மருத்துவ ஒழுங்குமுறைப்படுத்தும் அதிகார சபை என்ன மாறையின் ஒழுங்கீனங்கள் தற்போது பேசுபொருளாகி தொடர் குற்றச்சாட்டுகளுக்கு தொடர்ந்த வண்ணமே காணப்படுகின்றன. விவசாயத்துறையின் திட்டமிடப்படாத தாந்தோண்டித்தனமான செயற்பாடுகளால் கடந்த காலத்திலே விவசாயிகள் எதிர்கொண்ட பிரச்சனைகள் இருந்து இன்னுமே ஈடுபட முடியாமல் தவிக்கின்றனர். உரிய நேரத்திற்கு பசலை உரங்கள் கிடைக்காமையால் விவசாயிகள் பரிதவிப்புடன் விவசாய உற்பத்திகளும் இன்றி மக்கள் பசி பஞ்சத்தில் வாடும் சூழலை கடந்த அரசாங்கம் உருவாக்கி வைத்துள்ளது. இவ்வாறு நாட்டின் மொத்த இயக்கமும் அரசியல் காரணங்கள், அழுத்தங்கள் காரணமாக பலவீனப்பட்டு உள்ள நிலையிலே தற்போதைய பொருளாதார சுமையினால் நாட்டை விட்டு வெளியேறி செல்வோர்களது எண்ணிக்கை நாளுக்கு நாள் அதிகரிப்பதன் காரணமாக எதிர்கால சந்தையினது இருப்பே இன்று கேள்விக்குறியாக உள்ளது. ஜனாதிபதி அவர்கள் அரசியலை இலக்காக கொள்ளாமல் இந்த நாட்டையும் நாட்டு மக்களையும் திருப்திப்படுத்தி மீட்டெடுக்கும் வேலை திட்டத்திற்காக தன்னை அர்ப்பணிக்க முன்வர வேண்டும். கடந்த கால யுத்தம் மற்றும் இயற்கை அனர்த்தங்கள் காரணமாக அதிகம் பாதிக்கப்பட்டதும் நலிவடைந்த நிலையிலும் இருக்கின்ற வடக்கு கிழக்கு மக்களால் காணப்படுவது ஜனாதிபதி முதல் அனைவரும் அறிந்தது புரிந்ததுமான ஒன்றாக காணப்படுகின்றது. இங்குள்ள பிரச்சனைகளை தீர்ப்பதற்கு நல்லிணக்கம் கட்டியெழுப்பப்பட வேண்டும். கடந்த காலத்தில் உறுதியளிக்கப்பட்ட பல விடயங்கள் இன்னுமே அமல்படுத்தப்படாத துப்பாக்கிய நிலை காணப்படுகின்றது. காணி பிரச்சனைகள் தீர்க்கப்பட வேண்டும். குறிப்பாக பன்னம்பல ஆணைக்குழுவினால்
பரிந்துரைக்கப்பட்ட
மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள கோரலை பற்றி மத்தி பிரதேச செயலக எல்லை விவகாரங்கள் கூட இத்தனை காலமும் கிடப்பிலேயே போடப்பட்டுள்ளன. இவ்வாறான புறக்கணிப்புகளால் சமாதானம் சகவாழ்வு பாதிக்கப்படும் நிலை அவ்வப்போது ஏற்படுகின்றது. மட்டக்களப்பு மாவட்டத்திலே பண்ணையாளர்கள் தங்களது மேய்ச்சல் தரையினை தக்க வைத்துக் கொள்வதற்கும் தங்களது கால்நடைகளை பராமரிக்கவும் கடுமையாக போராடும் சூழலை எதிர்கொள்கின்றனர். இவ்விடயம் சுமூகமாக தீர்க்கப்பட வேண்டும். மட்டக்களப்பு மாவட்டத்திலே எத்தனையோ காணி முரண்பாடுகள் காணப்படுகின்றன. எமது ஏறாவூர் பேசத்தில் அமைந்துள்ள பிரதானமான தேசிய பாடசாலையை காணப்படும் அலிகாரின் இடம் பற்றாக்குறையை தீர்ப்பதற்கு அருகிலுள்ள போலீஸ் காணியை துரிதமாக வழங்கி அதற்கான மாற்று ஏற்பாடுகளை செய்வதுடன் ஓட்டமாவடி மத்திய கல்லூரியினுடைய மைதான காணி தொடர்பில் அனைத்து தரப்பாலும் அங்கீகரிக்கப்பட்ட விடயம் தீர்க்கப்பட வேண்டும்.
வாழைச்சேனை
இங்கு வந்த பதிவாளர் பிரிவு மீண்டும் அங்கு கொண்டு வரப்பட வேண்டும் என்று கேட்டு சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெற்றுக் கொள்கின்றேன். நன்றி. Thank you, Honorable Chairman.
Thank you.